கரு ஜனாதிபதி சும்மா
ஸ்துதி விபக்ஷ நாயகத்துமனி கரு கதாநாயகத்துமனி சேஷம் மாதன்னவ ஈயே தினே நாயகத்துவ கத கரகணியம் பிலிபந்த பயத்துனக்கு விவாத பயத்துனா ஏ விவாதேதி வர்த்தமான நாயகத்துவ கத கரகணியம் தக்வாவு கமன் மாவதாத் ஏதி அத்பத் கரங்களத காரியபாரம் பிலிபந்தவத் இதாமத் பெஹதிலி கர்ணு அப்பே அமாத்தியவருத் ஏ வகேம முதல் நியோஜ்ய அமாத்தியமத் பிரகாஷ கரா එනිසා මේ පිළිබඳ මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. නමුත් සමාජයේ මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා මේ 2028 වෙනකොට අපිට ණය ගෙවීමට සිදු වෙනවා. ඊට පස්සේ නැවත අපේ රට බංකොලොත් භාවයට යනවා කියලා. මතක තියාගන්න. 2028 ත් තියෙන්නේ අපේ ආණ්ඩුව. ඒ වගේම මේ රට යලි කිසිදු දිනක අනාගතේ 2022 23 වගේ තත්ත්වයක් අපේ රටේ යලි ඇතිවීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අපේ අපේක්ෂාව තමයි 2028 වෙනකොට අපේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාවකින් අපි වැඩ කරනවා. අපිට ඉතාමත් ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා ඒ වන විට ඩොලර් බිලියන 15.1ක විදේශවත්කම් ප්‍රමාණයක් අපිට උපයාගත හැකි වීම කියලා. ඒ වගේම මා දැක්කා මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනකොට බොහෝ අය කතා කරනකොට විශාල උපදේශාත්මකව හොඳයි උපදෙස්. විශාල තොරතුරු ඉදිරිපත් කිරීම ගොඩාක් හොඳයි තොරතුරු. හැබැයි වැදගත්ම දේ මොකක්ද? අද අපි ප්‍රතිවගත කිරීමට ලක් කරලා තිබෙන ඩොලර් බිලියන 12.55 ඒ කියන්නේ ඩොලර් මිලියන 12,550 ඒ වගේ මේකට ගෙවන්න සිදු වී තිබෙන පැහැරන් ලද ණය ඩොලර් බිලියන 1.7 ඩොලර් බිලියන 1.7 කියන්නේ ඩොලර් මිලියන 1,700 අපි ප්‍රතිවගත කිරීමට භාජනය කරා. මේ ඩොලර් බිලියන 2550 ඩොලර් මිලියන 12,550 ඩොලර් මිලියන 12,550 ඩොලර් මිලියන 11,550ක්ම 2015-19 ආණ්ඩුව ලබාගත්තා. මම හිතනවා එදා ඒ උපදෙස් දුන්නා නම් අපේ රට මේ බංකොලොත් භාවයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩි. මතක තියාගන්න. බොහෝ ප්‍රමාද වෙලා ඒ නිශ්චිත මොහොතේ උපදෙස් ලබා දීම තමයි ඒ උපදේශයේ තිබෙන වටිනාකම. උපදෙස් බොහෝ ප්‍රමාද වෙලා ලබා දීම උපදෙස් වලංගුනේ තේරුණා නේද? රයිට්. ඒ වගේම විශේෂම තවත් මාද විශේෂ අවධානය ලක් කරන්න සූදානම් වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක දෙවැනි සමාලෝචනය අවසන් වෙලා දෙවැනි වාරයකේ නිදහස් කරගෙන තිබුණා. අපි බලය අත්පත් කරගන්නකොට තුන්වැනි සමාලෝචනය පමා වෙලා තිබුණා. තුන්වැනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ සැප්තැම්බර් මාසේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම ප්‍රකාශයට පත් කළා තිබුණා. මැතිවරණයක් පැවැත්වෙන වෙලාවක ඔවුන් තුන්වැනි සමාලෝචන සූදානම් නොමැති බව. ඒ අනුව මහමැතිවරණ අවසන් වූ වහාම නොවැම්බර් මාසේ 16 වෙනිදා නැවත අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තුන්වැනි සමාලෝචනය ආරම්භ කරා. දෙවැනි සමාලෝචනයේදී පුරෝකථනයන් එකඟතාවයන් ගණනාවක් තිබුණා. පැවති ආණ්ඩුවේ ලැබුණු එකක් ආරෝපිත කුලී ආදායම මත පදනම්ව දේපල මත බදු පැනවීම 2025 වසරේදී. එක ලාඛයක දේපල බද්දක් ලෙස ප්‍රොපර්ටි ටැක්ස් කියලා හඳුන්වනු මේ බද්ද 2025 පැනවීම සඳහා දෙවැනි සමාලෝචනයේදී එකඟතාවයකට ඇවිල්ලා තිබුණා. ඒ අතරම සේවා අපනයන මත 30%ක සංස්ථාපිත බද්ද ඒකට සංස්ථාපිත ආදායම් බද්දක් සේවා අපනයන සඳහා 30%ක් පනවනවායි කියලා එකඟතාවයක දෙවැනි සමාලෝචනය එළඹිලා තිබුණා. ඒ වගේම ජනවාරි මාසේ වන විට විශේෂ වෙළඳ බහණ්ඩ බද්ද ඉවත් කර ඒ එකතු කළ අගය මත බද්ද මගින් ආදේශ කිරීම යෝජනා කරලා තිබුණා. එකන විදේශ විශේෂ වෙළඳ බහණ්ඩ බද්ධ හරහා තමයි අපි රටේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරගැනීම සඳහා අපි බදු පැනවීම බදු ඉහළ නැංවීම බදු පහළ දැන්වීම ආදී දේවල් කරන්න අපි විශේෂ වෙළඳ බහණ්ඩ බද්ධ හරහා නමුත් දෙවනි සමාලෝචන දෙකඟතාවයකට ඇවිල්ලා තිබුණා මෙම පනත අහෝසි කරන්න ඒ වෙනුවට වැට් බද්ද පමුණුවන්න ඒ වගේම පුද්ගලික ආදායම් මත බදු රහිත සීමාවන් ඒ විදිහටම පවත්වාගෙන යෑම තමයි එකඟතාවයන් තිබුණේ ඒ වගේම 2025 වසරේ අප්‍රේල් මාස වන විට සරල කරලා ද එකතු කිරීමේ අගේ මත බද්ද එස් වැට් එක අප්‍රේල් මාස වෙනකොට ඉවත් කිරීම සඳහා එකඟතාවයකට ඇවිල්ලා තිබුණා විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ව්‍යාපාරිකයන්ට වැට් නැවත අය කර ගැනීම සහ රිෆන්ඩ් කර ගැනීම සඳහා කාලය දුෂ්කර කාලයක් එනිසා මේ එස් වැට් තරහා ඒ අවශ්‍ය වෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙන කෑෂ් ෆ්ලෝ එක ඉක්මනින්ම ලබා ගැනීම හැකියාව තිබුණා නමුත් ඒ ඉවත් කිරීම සඳහා යෝජනා සකස් කළා තිබුණා මේක තමයි දෙවැනි සමාලෝචනයේදී එන දෙකඟතාවය දැන් අපි තුන්වැනි සමාලෝචනය පටන් ගන්නකොට මොකද අපේ යෝජනාවන් උනේ අපි විශේෂයෙන්ම අපේ රටේ වෘත්තීය වේදීන් මත පනවා තිබුණු පේයි ටැක්ස් එක පිළිබඳව අපේ රටේ වෘත්තීය වේදීන්ගේ විශාල කනස්සල්ලක් තිබුණා මට මතකයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඒ වගේම වෛද්‍යවරුන්ගේ සංගම් බැංකු කළමනාකරුවන්ගේ සංගම් මෙය විශාල ප්‍රමාණයක් මේ පේයි ටැක්ස් එක පිළිබඳ විශාල කනස්සල්ලක හිටියා අපි නැවත සාකච්ඡා ආරම්භ කරා අපි බද්ධ පනවන සීමාව ලක්ෂයකට උඩ අපි ලක්ෂ එකහමාර දක්වා වැඩි කරගන්න සමත් වුණා. ඒ වගේම 6ක බද්ධකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්ධයේ පළමු කාණ්ඩය ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැන්වීමට මෙම සංශෝධනය කෙරෙහි සංශෝධන ලබා ගන්නත් සමත් වී තිබෙනවා. ඒ අනුව ලක්ෂ එකහමාරක් මාසයකට වැටුපක් ගන්න කෙනින්ගේ බදු 100%ක් නිදහස්. ලක්ෂ දෙකක් වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද 71%කින් නිදහස්. ලක්ෂ දෙකහමාරක් වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද 61%කින් නිදහස්. ලක්ෂ තුනක් වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද 47%කින් නිදහස්. ලක්ෂ 3හමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්. ඒ කියන්නේ මොකද්ද? වැඩි ආදායම් ලබා ගන්න අයට අඩු සහනයකුත් අඩු වැටුප් ලබන අයට වැඩි සහනයකුත් ලැබෙන ආකාරයෙන් අපි පේයි ටැක්ස් එක සංශෝධනය කරගන්න සමත් වෙනවා. ඊළඟ විශේෂයෙන්ම අපි අවධානය යොමු කරා අපගේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්නේ. ඔබට මතකයි පහුගිය ආණ්ඩුව විසින් කිරිපිටි යෝගට් ආදී ඒ නිෂ්පාදවලට වැට් බද්ද ඇතුල් කරලා තිබුණා. අපි තුන්වෙනි සමාලෝචන දෙකඟතාවයට ආවා. අපගේ දරුවන්ගේ පෝෂණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිපදවන නැවුම් කිරිවලින් දේශීය නැවුම් කිරි සහ යෝගට් නිෂ්පාදනය සඳහා අදාළ වන එකතු කළ අගය මත බද්ද ඉවත් කරනවා. ඒ වගේම පසුගිය රජයේ දෙවනි සමාලෝචන දෙකඟතාවයකට පත් කළ තිබුණා සේවා අපනයන සඳහා බද්ද 30%ක් කියලා. එය අපි 15% දක්වා අඩු කිරීමට එකඟතාවයකට ආවා. ඒ සේවා අපනයන සඳහා 15%ක බද්ද කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ජාත්‍යන්තරයේ පිළිගන්න ලද ප්‍රමිතියක්. ඒ දක්වා අපිට අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඊළඟ විශේෂයෙන් අපි withholding tax එක රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කරන්න අපි එකඟතාවයකට ආවා. දුර කාට හරි ප්‍රශ්නයක් පැනනගින්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් වැඩිහිටි අය විශ්‍රාමිකයන් අපේ රටේ එවැනි ප්‍රජාවන් යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කළේ පොලියෙන් ජීවත් වෙනවා. සාමාන්‍ය මාසකට ලක්ෂ එකහමාරක් පොලියට වැටුණොත් තමයි එයා බද්දට යටත් වෙන්නේ. සාමාන්‍ය ලක්ෂ එකමාරක්වත් ආදායමක් තිබුණා. හැබැයි විත්හෝල්ඩින් ටැක්ස් එක හරහා සිදු වෙහැකි දේ තමයි ලක්ෂ එකමාරක් ඊට යටින් බද්ධ ගත්තත් රඳවා ගැනීමේ බද්ධක් හැටියට රඳවා ගැනීමේ හැකියාව තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. එනිසා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව අංශයක් විවෘත කරනවා. ඕනෑම පුරවැසියෙකුට තමගේ බැංකු ගිණුමකින් මේ බද්දට ඇතුළත් නොවේ කියලා තමන් උපකල්පනය කරනවා. මගේ මාසික ආදායම පොලි ආදායමගේ ලක්ෂ එකමාරක් නොවේ, මට අවුරුද්දට ලැබෙන ආදායම ලක්ෂ 18ක් නොවේ කියලා කවුරු හරි උපකල්පනය කරනවා. ඔවුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තමන්ගේ බදු තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා ඒ බද්දට ඇතුළත් වීම වළක්වා ගත හැකියි. මේ අපේක්ෂාව තියෙන්නේ විශ්‍රාමිකයන් වැනි මාසික 150,000කට බදු සීමාවට වඩා අඩු ආදායමක් ඇති සහ 10% බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයින් හට තමන්ගේ රඳවා තබා ගැනීම බදු අය නොකරන ලෙස අඩු රඳවා තබා ගැනීමේ බදු අනුපාතයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබුණු ඇත. එවැනි පුද්ගලයන්ට කඩිනමින් උපදෙස් ලබා දීමට අවශ්‍ය යාන්ත්‍රණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන සාඛාව සහ සියලුම් පළාත්වල පවතින සාඛාවල සැකසීමට නියමිතයි. ඒ නිසා කිසිවෙකුට අගතියක් වෙන්නට දෙන්නේ නැහැ. නමුත් අපි අපේක්ෂා කරනවා අපේ බදු දැල සඳහා මේ බදු යාන්ත්‍රණය පුළුල් කිරීමේ අපේක්ෂාව පමණයි මෙතන තිබෙන්නේ. එහෙම නැතුව අඩු ආදායම් ලබන අයට අතිරේක රැඳවුම් බද්දක් ගැනීමේ අවශ්‍යතාවයක් මෙතන පැන නගින්නේ නැහැ. ඊළඟ අපි සැලසුම් කරලා තිබෙනවා අපේ රටේ වාහන වෙළඳපොළ ක්‍රමානුකූල අපි විවෘත කළ යුතු තිබෙනවා. මොකද එයත් එක්ක ගොඩනැගුණු කර්මාන්තයක් තිබෙනවා, එයත් එක්ක ගොඩනැගුණු ව්‍යවසායකයන් ඉන්නවා. ඒ නිසා මේ වාහන දීර්ඝ කාලයක් අපිට මේ වාහන වෙළඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම සැලසුම් කරලා තිබෙනවා කාණ්ඩ 3කින් මේ වාහන වෙළඳපොළ යළි විවෘත කරන්න. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යයන් සඳහා පාවිච්චි කරන මෝටර් රථ වාහන අපි මේ 2024 12 වෙනිදා පහුගිය 14 වෙනිදා සිට විවෘත කරලා තිබෙනවා ලංකාවට ආනයන කරන්න හැකි වෙන පරිදි. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහන සඳහා මෝටර් රථ, ඒ වගේම පෞද්ගලික ප්‍රයෝජන සඳහා මෝටර් රථ අපි විවෘත කරන්න සැලසුම් කරලා තිබෙනවා. පෞද්ගලික ප්‍රයෝජන සඳහා මෝටර් රථ වාහන ආනයනය 2025 පෙබරවාරි මාසයේ පළවෙනි දින සිට යෝජනාවට අපි අතුල් කරලා තිබෙනවා ක්‍රියාත්මක කරන්න. නමුත් කවුරු සැකයක් තියාගන්නපො මේ නිසා නැවත අපි ඩොලර් අර්බුදයකට මුහුණ දෙවි කියලා මහා බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් කරහා මේ වාහන ආනයනය කිරීම සඳහා පිටමන්ව යන ඩොලර් ප්‍රමාණය අපි කොපමණ ප්‍රමාණයක්ද කියලා යම් ඇස්තමේන්තුවක් කරලා තිබෙනවා. ඒ කොච්චර ප්‍රමාණයක් අපේ ආර්ථිකයට ඔරොත්තු දෙනවාද කියලා අපි සැලකිලට භාජනය කරලා තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා අපේ රටේ ආර්ථික යළි මේක කරකවන්න නම්, මේක හැරෙන්න නම්, මේක උද්දීපනයක් ලඟා කරන්න නම් මේ වාහන වෙළඳපොළ අපි විවෘත කළ යුතුයි. ඒ නිසා අපි මේ පිළිබඳ දැඩි ස්ථාවර කීතුව වාහන වෙළඳපොළ විවෘත කිරීම සඳහා අපි කටයුතු කරනවා. මොකද ඒක අත්‍යවශ්‍ය කියලා අපි හිතුවා. ඊළඟ විශේෂයෙන්ම මේ තුන්වෙනි සමාලෝචනෙත් එක්ක සම්බන්ධ නොවුණත් අපි කවුරුත් දන්නවා මේ පරාටේ නීතිය මේ 24 පෙබරවාරි මාසේ 15 වෙනිදා ඩිසెంబර් මාසේ 15 වෙනිදා එක අර අත්තිතුවා තිබීම අවලංගු වීමට නියමිතව තිබුණා. නමුත් අපි සොයලා බලපුවාම ඒ සුළුහා මධ්‍යපරණ විවසායකයන් තාමත් ප්‍රകൃතිමය තත්වයට ඇවිල්ලා නැහැ. එනිසා උන්ට යම් කාලයක් අපි ලබා දිය යුතු තිබෙනවා. අපි අධ්‍යයනයේදී එළිදරව් වුණා 2024 9:30 වෙනි දිනට මුළු හිග ණය ප්‍රමාණය රුපියල් බිලියන 1385යි. මුළු හිග ණය ප්‍රමාණය රුපියල් බිලියන 1385යි. ණය ගැතියම් ප්‍රමාණය 752,896යි. හැබැයි මෙම ණය ගැතියන්ගෙන් 99%ක් රුපියල් මිලියන 25ට වඩා අඩුයි. මේක තමයි දත්ත. එහෙමනම් අපේ ණය ගැතියන් 752,896ක් හිටියත් ඔවුන් අතරින් 99%ක්ම මිලියන 25ට වඩා අඩු ණය පැහැර අරින බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපි සැලැස්මක් සකස් කරා මේ පරාටේ මුළුමනින්ම අත්හිටුවා තිබීම බැංකු පද්ධතියේ මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා. මොකද ඔවුන්ටත් ඔවුන් සතුව තිබෙන්නේ ජනතාවගේ තැන්පත් මුදල්. එහෙම නැතුව බැංකු පද්ධතිය වෙන ආකාරයක මුදල් උත්පාදනය කරලා නැහැ. ඒ නිසා ජනතාවගේ බැංකු පද්ධතිය තුළ තිබෙන මුදල් පිළිබඳවත් ආරක්ෂණය සහතික අපි ලබා දිය යුතුයි. අපි දැක්ක පහුගිය කාලේ අප රටේ මූල්‍ය ආයතන ගණනාවක් කඩා වැටීමේ ප්‍රතිවිපාක එහි අධ්‍යක්ෂක මණ්ඩලයට හෝ එම බැංකුකරුවන්ට හෝ නෙවෙයි හිමි වුණේ, උරුම වුණේ. එහි ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ එහි තැන්පත්කරුවන්. විශාල මූල්‍ය ආයතන පද්ධතිය කඩා වැටීමෙන් තැන්පත්කරුවන් විශාල අසීරුතාවයට පත් වුණා. සමහර අය සියදිවි හානි කරගත්තා. අදත් ETA වැනි ආයතනවල මුදල් තැන්පත් කරපු අයගේ විශාල දුක්ගෙනවිල්ලක් තිබෙනවා. මේ ආදී මූල්‍ය ආයතන ගණනාවක් කඩා වැටීමේ අනතුර විසින් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ ජනතාව එහි තැන්පත් කරුවා. ඒ නිසා අපි තීන්දු තීරණ ගැනීමේදී එම බැංකු පද්ධතිය එය ආරක්ෂා කිරීමත් ඒ වගේම සුළුවා මධ්‍යපරණ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමත් කියන දෙකම සමබරව අපි මැන බැලිය යුතුයි. ඒ අනුව අපි තීරණයක් ගත්තා මේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා අහෝසි වෙන්න තිබුණු දේ 2025 තුන්වෙනි මාසේ 31 වෙනිදා දක්වා මාර්තු මාසේ 31 වෙනිදා දක්වා මාස තුනකට ආසන්න මාස තුනහමාරකට ආසන්න කාලෙකින් දීර්ඝ කරන්න. හැබැයි එහිදී අපි යම් සැලසුමක් හදලා තිබෙනවා. හිගපොලිය ඇර ණය මුදල රුපියල් මිලියන 25ට අඩු ණය සඳහා ප්‍රතිවගත කිරීමට 2025 12 වෙනි මාසේ 15 වෙනිදා දක්වා කාලයක් ලබා දෙනවා. එතකොට මේ ප්‍රතිවගත කිරීමේ සැලැස්මට උන් සූදානම්ද කියලා මේ මාර්තු මාසේ 31 වෙනිදාට බැංකුවලට ඉදිරිපත් කරන්න පුළුවන්. බැංකු සහ ණය මියන් එක සාකච්ඡාවකදී දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වා කාලයක් තිබෙන උන්ට යම් ප්‍රතිවගත කිරීමේ සැලැස්මක් තමන් ගෙවිය යුතු ණය වෙනුවෙන් සැලැස්මක් හදන්න. ඒ මිලියන 25ට වඩා මං කිව්වේ 99%ක් නියෝජනය කරන ව්‍යවසායකයන්ට අවස්ථාව අපි ලබා දීලා තිබෙනවා. දෙවැනි එක හිග පොලිය හැර ණය මුදල රුපියල් මිලියන 25ක් 50ක් අතර මිලියන 25ක් 50ක් අතර තිබෙනවා නම් එයටත් පුළුවන් මාර්තු මාසේ 31 වෙනිදාට ප්‍රතිවිගත කිරීමේ සැලැස්මට තමගේ ප්‍රකාශ කැමැත්ත ප්‍රකාශ කරන්න බැංකුවට ගිහිල්ලා. නව ප්‍රතිවිගත කිරීම 2025 9 වෙනි මාසේ 15 වෙනිදා දක්වා මාස 9ක කාලයක් අපි ලබා දෙනවා. ඔවුන්ට පුළුවන් මාස 9ක් තියෙනවා බැංකුව සහ ණය ගෙවීමට තියෙන එයක් නාතර සාකච්ඡා කළ යම් ප්‍රතිවිගතක සැලැස්මක් බැංකුවට ඉදිරිපත් කරන්න. ඒ වගේම මා කිව්ව වැඩිම 1%කට වඩා වැඩි ප්‍රමාණ වැඩි 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉන්නේ හිග පොලිය හැර ණය මුදල මිලියන 50ට වැඩි, يعني මිලියන 50ට වඩා වැඩි ණය ප්‍රතිවිගත කිරීමකරණයට 2025 6 වෙනි මාසේ 15 වෙනිදා දක්වා මාස 6ක කාලයක් ලබා දෙනවා. ඔවුනුත් මාර්තු මාසේ 31 වෙනිදාට පෙර බැංකුවට ගිල ප්‍රතිවිගත කිරීමේ සැලැස්මට තමගේ කැමැත්ත ප්‍රකාශ කරන්න උනා. බැංකුව සහ ඔවුන් අතර ජූනි මාසේ 15 වෙනිදා වෙනකොට ප්‍රතිවිගත කිරීමේ සැලැස්මකට එන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි මේ සැලැස්ම මුළුමනින්ම සකස් කරේ මෙම සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ගේ ආරක්ෂාවත් බැංකු පද්ධතිය සුරක්ෂිතභාවයත් කියන දෙකම කල්පනා කරලා බලමින්. ඒ නිසා ඒ පිළිබඳ එකඟතාවයකට මේ වන විට අපි ඇවිල්ලා තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම අපි කවුරුත් දන්න මේ ආර්ථික අර්බුදය හමුවේ අපේ ආර්ථිකයේ පහළ ඉන්න ජනතාව නොසලකා හරින ආර්ථිකය බවට පත් වුණා. ඔවුන් විශාල පීඩාවකට පත් වී තිබෙනවා. ඒ නිසා ලැබෙන අයවැය ලේඛන ඉදින් ඔවුන් පිළිබඳ අපි සැලකිල්ලට භාජනය කරලා යම් ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන අතර හැබැයි ඊට පෙර අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු සමහර අනපනක් තියෙන නිසා මොකද මේක අප්‍රේල් මාසෙවත් මේ යෝජනා ක්‍රියාත්මක කරන්නම් ඊට පෙර අපි නීතිය බවට පත් කරගන්න ඕන. ඒ නිසා අපි කරුණු කීපයක් දැන් තමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තිබෙනවා. අතිරේක වශයෙන් මම නැවතත් ඒ කරුණු අවධානයට ලක් කරන්න. සමහර ඒවා නීති සම්පාදන අවශ්‍යයි, සමහර ඒවාට අවශ්‍ය නැහැ, දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයකට ගත්තොත් විශ්‍රාමිකයන්ට එතෙක් ලබා දීමු දීමනාව අපි මේ ඔක්තෝබර් මාසේ ඉඳන් රුපියල් 3000කින් වැඩි කරා. ආර්ථික අසුරතාවයක් වෙලාවා. නමුත් අපි දන්නවා ඔවුන්ට ජීවත්වීම දුෂ්කරතාවයක් තිබෙනවා. රුපියල් 3000කින් අපි වැඩි කරා. ඒ වගේම ගොවිතැනේ නිරන්තර ජනතාවට අපි රුපියල් 25000 දක්වා පෝර සානාධාරය වැඩි කරා. සමහර තැන්වලින් අපිට සමහර තොරතුරු ඇවිල්ලා තිබෙනවා මේ මුදල් වල යම් ප්‍රමාදයක් තිබෙනවා කියලා. අද මුදල් අමාත්‍යාංශයක සාකච්ඡා කරලා කිසිදු ප්‍රමාදකින් තොරව එම පෝර සානාධාරයම ගොවින්ට ලබා දීම සඳහා වැඩසටහන අපි සකස් කරනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් අපි දාන දීවර ජනතාවට අපි ඉන්ධන සානාධාරයක් දෙන්න කටයුතු කරා. ඊළඟ ගත්තොත් පාසල් ළමුන් සඳහා පෞගිය සියලු අධ්‍යයනයන්ගෙන් පෙන්눔 කරලා තිබුණා මේ ආර්ථික කඩාවැටීමේ විශාලම බලපෑමක් අපේ දරුවන්ට ඇති වී තිබෙන බව. සමහර අය අතිරේක පන්ති යනක නතර කරලා තිබෙනවා. අමතර පොත්පත් මිලදී ගැනීමක නතර කරලා තිබෙනවා. අවශ්‍ය උපකරණ මිලදී ගැනීම නතර කරලා තිබෙනවා. ඒ නිසා කිසිසේත්ම සුදුසුත්වයක් නොවේ. අපි අයවැය ලේකණෙන් තවත් ඔවුන් ගැන කල්පනා කරන යෝජනා සකස් කරන අතර මේ වසර ඇතුළත අපි අස්සසුම ලබන පවුල්වල පාසල් යන ළමුන්ට පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන කටයුතු කරා. හැබැයි අපි දන්නවා මේ අස්සසුම ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී නිවැරදි ආකාරයෙන්ම තීරණාද කියන ප්‍රශ්නයක් ගම්මුල තිබෙනවා. ඒ නිසා සමහර වෙලට චෝදනාවක් එනවා අස්සසුමට අපි තීරණෙත් නැහැ. අපේ දරුවට පාසල් අධ්‍යාපනය සඳහා මේ ලබා දෙන දීමනාවට අපිව තීරින්නෙත් නැහැ කියලා. ඒ නිසා මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපි වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා අස්සසුමට ඇතුළත් නොවන එහෙත් ප්‍රතිලාභ ලබාගත ලබා දිය යුතු දරුවන් තෝරාගෙන එළබෙන පාසල් වාරය ආරම්භ කරන්න පෙර එම දරුවන්ටද මෙම රුපියල් 6000 දීමනාව ලබා දෙන්න අපි කටයුතු කරා. ඊළඟ විශේෂයෙන්ම අපි දන්නවා මේ අස්සසුම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට කාණ්ඩ 4කට ක්‍රියාත්මක වුණේ. කාණ්ඩ 4කට. ඒ කාණ්ඩ 4න් කාණ්ඩ 2ක් ලක්ෂ 4ේ කාණ්ඩ 2ක් මේ දෙසැම්බර් මාසේ 30වෙනිදා අස්සසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න නියමිතව තිබුණා. ලක්ෂ 1 කාණ්ඩයක් ලක්ෂ 4යි, තව කාණ්ඩයක් ලක්ෂ 4යි, ඊළඟ කාණ්ඩේ ලක්ෂ 8යි, ඊළඟ කාණ්ඩේ ලක්ෂ 4යි. මේ ආකාරයෙන් තමයි ලක්ෂ 20ක කාණ්ඩ සකස් කරලා තිබුණේ. එම කාණ්ඩවලින් ලක්ෂ 4ක පවුල් සහ දෙවනි කාණ්ඩේ ලක්ෂ 4ක පවුල් මේ දෙසැම්බර් මාසේ 31වෙනිදා අස්සසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන නියමිතව තිබුණා. අපි ඒ කාණ්ඩ දෙකෙන් යටම කාණ්ඩය මාර්තු මාසේ 31වෙනිදා දක්වා තව මාස 3කින් දීර්ඝ කරා. ඊළඟ දෙවනි කාණ්ඩය 2025 දෙසැම්බර් මාසේ 31වෙනිදා දක්වා අවුරුද්දකින් දීර්ඝ කරා. ඒ වගේම දැනට අස්සසුම ලැබෙන ලබා ගන්න අයත් නොලැබෙන අයත් අතර ප්‍රශ්නයක් තිබෙනවා ගම්මල. අපි කවුරුත් දන්නවා ඒක. ඒ නිසා නැවත සමාලෝචනය කරලා නමුත් නැවත සමාලෝචනයත් ගිය අර පරණ පද්ධතිය හරහාමයි. ඒ පද්ධතිය හරහා සාර්ථකද කියන ප්‍රශ්නය අද අපි කවුරුත් ගම්මල මුහුණ දෙන කවුරුත් අපි අද අත්දැකීමින් තිබෙනවා. ඒ නිසා අපි මේ පද්ධතිය හරහා ලබා ගන්නා තොරතුරුත් ග්‍රාම සේවක මහත්මයාත්, සමෘද්ධි නිලධාරී මහත්මයාත්, සංවර්ධන නිලධාරී මහත්මයාත්, විතක සමාජ සේවා නිලධාරී මහත්මයාගේ සහාය එක්ක ඒ අය නැවත පරීක්ෂාවට භාජනය කරලා දැනට නොලැබෙන අස්සසුම් ප්‍රතිලාභ නොලැබෙන ඒත් ලැබිය යුතු කණ්ඩායම නැවත තෝරාගෙන අපි එළඹෙන අප්‍රේල් මාසයේ ඉඳන් ඒ අයට අස්සසුම ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබ හිතුවොත් අපේ රටේ අස්සසුම ලබා දෙන්න තීරණය කරේ බැංකුව හරහා. සාමාන්‍යයෙන් අපේ රටේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන්න හැඳුනුම්පතක් අවශ්‍යයි. හැඳුනුම්පතක් ලබා ගන්න උපන සහතිකයක් අවශ්‍යයි. දැන් වසර එකහමාරකට ආසන්න කාලයක් අස්සසුමක් ලැබිය යුතු පවුලක් ලෙස හඳුනාගෙන තිබුණත් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව නොමැතිවීම හේතු කොටගෙන අවුරුදු එකමාරකට ආසන්න කාලයක් ඔවුන්ට ප්‍රතිලාභ ලැබිලා නැහැ. ආසන වශයෙන් ගත්තොත් ඒ ආරම්භක දත්තේ තිබුණේ පවුල් 67000ක්. අස්සසොම් ප්‍රතිලාභ වලට හිමිකම් කියන එහෙත් ඒ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම සඳහා හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා උපන්න සහතිකයක් නොමැති වීමේ ප්‍රතිවිපාක වලට ඒ පවුල් මුහුණ දුන්නා. මේ පාලකයන් ඉතා සමීපව සොයලා බලලා විසඳන්න ඕන ප්‍රශ්න නෙමෙයි. නමුත් අවුරුදු කමාරක් නොසලකා හිටියා. අපි මහා බැංකුවත් එක්ක සාකච්ඡා කරලා එම අයට හැඳුනුම්පතක් නොමැතිව බැංකු ගිණුමක් විවෘත කර ගැනීම සඳහා කාලය ලබා දෙන්න අපි තීරණය කරා. ඒ නිසා සියලු දෙනාට අර හිග මුදල් එක්ක අද තමයි හැඳුනුම්පත ලබා ගන්න දවසේ සිට නෙවෙයි ඔවුන්ට හිමිකම උරුම දවසේ සිට එම ප්‍රතිලාභෙම පවුල් වලට හිමි විය යුතුයි. ඒ ලබා දෙන්න අපි කටයුතු කරා. ඒ නිසා මා මේ කරුණට ඉදිරිපත් කරේ විශේෂයෙන්ම මේ කරුණ කීපයක් අපිට අයවැයට පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතු තිබෙනවා. සමහරව අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතු මොකද අපේ අයවැය විවාදය අවසන් වෙන තිබෙන්නේ මාර්තු මාසයේ 21 වගේ කාලයක තමයි මම හිතන්නේ. ඒතර ඊට පස්සේ නැවත අපි නීති සම්පාදනය කරන්න ගියොත් අපිට මේක අප්‍රේල් මාසේ ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතර අපි මේ ප්‍රතිලාභ ලබා දීමේ උවමනාවක් තිබෙනවා නම් ඒ උවමනාව සාර්ථක කර ගැනීම සඳහා අපි ඉක්මනින්ම කටයුතු කළ යුතු තිබෙනවා. ඒ නිසා තමයි අප මෙම යෝජනා ටිකට ඉක්මනින්ම ගැසට් කරලා එළබෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වැඩබදු සංශෝධනයක් තිබෙනවා. අස්සසම් පනතේ සංශෝධන ගන්නවක් තිබෙනවා. ඒ සංශෝධන සඳහා තමුන්වහන්සේලා සහාය ලබා දෙවි කියලා විශ්වාස කරමින් නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාට.
කළු ආචාර්ය හර්ෂ දුසිල්ල
මට කතානායකට විනාඩිය කාලයක් ඉල්ලලා තිබුණේ ගරු ජනාධිපතිතුමා ඉන්න කලින් සුවපතන ඔබතුමාට ඔබතුමාගේ කියපු දේ සම්බන්ධයෙන් මම මේ වෙලාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔබ කිව්වා පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍ය වෙනවා කියලා. මොකද 148 ව්‍යවස්ථාවේ තියෙන්නේ රජය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මම ස්තුති කරන්න කැමති විපක්ෂ නායකතුමාට මගේ නම යෝජනා කිරීම සඳහා සහ ඔබ සියලු දෙනාව මා කෙරෙහි තිබූ විශ්වාසය. මොකද පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාව හරහා තමයි මේ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා ඔබලාට ස්තුති කරන්නත් අලුත් දේශපාලන සංස්කෘතිය යටතේ අපි ඔක්කොටම අවශ්‍ය වෙලා තියෙන මේ රට දියුණු කරන්න ඒකට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි සම්පූර්ණ සහාය දෙන්න බලාපොරොත්තු වෙනවා කියමින් මගේ වචන සල්පවසන්න බොරුසතු.
පක්ෂයේ ප්‍රධාන සංවිධායක
ගරු කථානායකතුමනි අද ඉතාම වැදගත් කටයුතු කීපයක් පාර්ලිමේන්තුවේ සිදු වුණා. සෑහෙන කාලයක් ගත වෙච්ච නිසා අපි සභානායකතුමාගෙන් ඉල්ලනවා විවාදයේ කතිකීන්ට සාධාරණයක් වෙන පරිදි කාලය ටිකක් දික් කරලා දෙන්න කියලා.
අහිමි වුණ වෙලාවට
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ
අපි ගරු කථානායකතුමනි සංවිධායකතුමා සමඟ කතා කරලා යෝජනාව ඉදිරියෙන් කරන්න ඔබතුමා දැනු දෙන්න කොපමණ වෙලාවක්ද
කියලා. මේ
ප්‍රශ්න වලටයි සියලුම දෙයට වෙන් වෙන්නේ 9 මාර ඉස්සෙට 10 මාර දක්වා. එතකොට තවත් ප්‍රකාශන සිදු වුණු නිසා ඒ විනාඩිය ඒ අහිමි වුණු වෙලාවටම වෙලාව ලබා දෙන්න ඒක වැදගත් වෙනවා. මොකද නැත්නම් අපේ දෙපැත්තේම කතික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන්ට ඒ අවස්ථාව අහිමි වෙන නිසා ඒ නිසා ඒ අහිමි වුණු වෙලාවම ලබා දෙන්නේ කියලා යෝජනා කරනවා.
සභානායකතුමනි
ගරු විපක්ෂ නායකතුමනි කථානායකතුමනි අපිට පැය 2කට පමණ කාලයක් ගත වී තිබෙනවා. ඉතින් එම නිසා මම මේකයි කිව්වේ ගරු විපක්ෂ සංවිධායක හරි විපක්ෂ නායකතුමා සමඟ අපි සාකච්ඡා කරලා දැනුම් දෙන්නම් කියලා. මොකද එකක් තමයි පමණ වෙලාවක් ලබා දීම වුණාට පස්සේ මේ නිලධාරී මහත්මීන්ට ඇති වෙන බලපෑම් පිළිබඳවත් වියදම් පිළිබඳවත් අපි ගොඩක් කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ඉතින් පාර්ලිමේන්තුවේ මෙතන හැසිරීම විසින් කල් ගියේවත් තිබෙනවා. ඒ නිසා මම එක එක විය ගරු විපක්ෂ නායකතුමයි සංවිධායකතුමයි අපි තාම කෙටි කාලෙකදී ලංචාව විනාඩි 30ක් තිබුණා. ඒකදී කතා කරලා අපි අනිවාර්යයෙන් ඔබතුමාට වෙලාවක් ලබා අපි පාර්ලිමේන්තුවේ වෙලාවක් ලබා දෙන්නම්. නමුත් පොඩ්ඩක් කතා කරලා කරමු. ඔව් අපි තව විනාඩි 5යිනේ තියෙන ලංචාවරකට ජෙන් කරා.
විනාඩි ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ගරු මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි ස්ථාවරණියක 14 යටතේ මම සතුටු වෙනවා ගරු ජනාධිපතිතුමත් ඉන්න වෙලාවේ මේ කාරණේ ඉස්මතු කරන්න ලැබීම ගැන. මොකද අපි දන්නවා ස්ථාවර නියෝග යටතේ තේරිමිකාරක සභා පිහිටීමේදී පොදු ව්‍යාපාරික කාරක සභාව අපේ අපිට හොඳම උදාහරණය තමයි අපේ ජනාධිපතිතුමත් හිටියා සුනිල් හඳුන්වත්තේ ඇමතිතුමා මන්ත්‍රීතුමාව 2015 පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිරියෝජන පත් කරලා හොඳ ආදර්ශයක් දුන්නා විපක්ෂයට අවස්ථාව දීලා. මං තාම ගෞරවයෙන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සභානායකතුමාගේ ප්‍රධාන සංවිධායකතුමාගේ කථානායකතුමාගේ අවසරය ඇතුව ඉල්ලනවා මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති තනතුර විපක්ෂයට ලබා දීලා ඒ අපි හදපු සම්ප්‍රදාය ඉදිරියට රැකගෙන යන්න අවස්ථාව දෙන්න කියලා. මං හිතන්නේ ඉතාම වැදගත් කාරක සභාවක්. අපි ඒ නිසා ඉතාම ගෞරවයෙන් ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන් කෝප්පයක කොහොමත් අපිට දෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කෝප්පයේ සභාපතිතුමත් සභාපතිකමත් කෝප්පයේ සභාපතිතුමත් දෙකම විපක්ෂයට ලබා දෙන්න කියන ඉදා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වචනකුත් බලාපොරොත්තු වෙනවා සභාපතිතුමාගෙන්.
සභාගරු සභානායකතුම
ඔබතුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ අපේ ස්ථාවරේ කියලා තියෙනවා කෝපා එකබතුමාලට විපක්ෂයට දීලා තිබෙනවා. ඉතින් කොහොමත් ස්ථාවර නියෝග ගන්න ඔබතුමාලට මුදල්ක එනවා. ඒ ඇති අපි පැහැදිලි කරලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමා කෝප් කාරක සභාවේ විසින් විමර්ශනය කළ යුතුව තිබෙන්නේ දැන් මීට පසුගිය අවුරුදු කීපේ ආයතනවල කාර්යභාරය පිළිබඳව ඒවා සිදු වෙච්ච මූල්‍ය සහ පරිපාලන දූෂණ පිළිබඳව ඒකට සම්බන්ධ වෙච්ච ඒක අපි හිතන නිසා එක ආණ්ඩු සතුව තිබිය යුතු කියලා. මොකද අප තමයි ඒ පිළිබඳ ගොඩක් ප්‍රශ්න ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ නිසා ස්ථාවරයේ පැහැදිලි කරලා තිබෙනවා අවස්ථා ගානකදී කෝප් ආණ්ඩුව සතුව සභාපති ධුරය කෝපා ගිරුම්කාරක සභාව එපමණයි.
ප්‍රධාන ගරු මන්ත්‍රීතුමා
නැමේ ගරු කථානායකතුමනි මෙතනදී දැන් පරණ පෞගිය කාලේ කරුණු සභා වල අපි ආණ්ඩුව හිටියෙත් නැහැ. අපිත් කෝපාකාර කෝප්කාර සභාවේ හිටියා. අපිත් ඒ කටයුතු වලට අදායක වුණා. දැන් මෙතනදී ඒ පදනම් කරගෙන නම් සභාපතිකම ආණ්ඩුවට දෙන්න ඒක වැරදි මං හිතන්නේ. මොකද දැන් ඊළඟට ආණ්ඩුවට සම්බන්ධ ආයතනත් ඊළඟට නොඑක් නොඑක් ෆයිල් එනවනේ. මම කියන්නේ මේ හොරකම් කරනවා කියලා නෙමෙයි කියන්නේ. ඒ නිසා මම කියන්නේ කලබල වෙන්න එපා. මම කියන්නේ ඒවා සම්බන්ධ වෙද්දී කිසිම ප්‍රශ්නයක් නැහැ. කෝපක් කෝප්කාරක සභාවේ බහුතරයක් ඉන්නේ ඔබතුමාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීරු. ඒකේ සභාපතිවරයා විපක්ෂයට දුන්නා කියලා ඒ එකක්වත් පරණ සමීක්ෂණ කටයුතු ඒ පරණ කරගෙන ආපු කටයුතු ඉස්සරහට ගෙන එනකේ බාධාවක් නැහැ. හැබැයි පාර්ලිමේන්තු හොඳ සම්ප්‍රදායක් හැදුවා සොලෙන් හඳුනත්තුමාට දීලා ඒ අවස්ථාව තමා හොඳට කරා. ඒ නිසා ඒ සම්පදා ඉස්සරහට අරගෙන යන්න හැසිරීම අපේ හැසිරීම ගැන ජනාධිපතිතුමා හොඳට දන්නව අවුරුදු පහක් මේ පෞගෙත්
ගරු කථානායකතුමනි ඔබතුමාලගේ ඉදිරි කාලේ හැසිරීම බල අපි මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමා
ගරු විපක්ෂ නායකතුමා
පොයින්ට් ඔෆ් ඕඩර් ඇත්තටම මම මේ යෝජනාව ගරු ජනාධිපතිතුමාට යොමු කරනවා. ගරු ජනාධිපතිතුමාට මම යෝජනා කරනවා මේ වෙලාවේ නලින් බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව ගැන හිතලා බලලා. මොකද ඔබතුමත් අපිත් එකට විපක්ෂයේ සිටින කාලවකවානුවලදී විශේෂයෙන්ම පහුගිය කාලේ අපි හැම විටම එකට වැඩ කටයුතු කරා මේ විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කිරීමේ කාරණාව පිළිබඳව. ඉතින් මං හිතනවා ඔබතුමා මේක පිළිබඳව පුළුල් මනසකකින් හිතලා බලලා මේ කමිටු සභාපතිත්වයන් ගැන එතුමා කරපු ඉල්ලීම ගැන අපි කරපු යෝජනාන් ගැන වඩාත් පුළුල් ලෙස හිතලා බලලා අපිට ප්‍රගතිශීලී සාධනීය පිළිතුරක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.
අතුරු
විපක්ෂනායකතු ප්‍රශ්න තියෙන්නේ අපේ රටේ හැම වෙලාවෙම කාරක සභා දෙක මම හිතන්නේ පෞගේ කාලේ එක් අවස්ථාවක් විතරයි විපක්ෂයට තිබුණේ අනිත් බොහෝ අවස්ථාවල තිබුණේ ආණ්ඩු පක්ෂ විසින්ම තමයි මේ කාරක සභා දෙක නියෝජනය කරේ. එතන අපි අතර වුණු සාකච්ඡාවකදී තමයි අපි ඔබතුමාලගේ ඉල්ලීමක් එන්නත් පෙර කෝපාකාරක සභාව විපක්ෂයට බාර දිය යුතුයි කියලා තීරණය කරේ. ඒක ඉල්ලීමකින් තොරවම තමයි අපි රාජ්‍ය ගිණුම් කාරක සභාව විපක්ෂ මන්ත්‍රීවරයෙකුට ඒ සභාපති ධූරය ලබා දිය යුතු කියලා තීරණය කරේ. ඉතින් ඒ අනුව තමයි අපි හිතුවේ පොදු ව්‍යාපාරක පිළිබඳ කාරක සභාව අපි අතේ තබා ගත යුතුයි කියලා සභාපති ධූරය. මම හිතන්නේ ඒක ඒ විදිහටම පවත්වා ගන්න ඕන. අපිට හේතු කීපයක් තියෙන නිසා ඒක මොකද ඒක ඒ ආයතන පද්ධතිය තමයි වඩාත් විමර්ශනය කළ යුතු වන්නේ. ඒ ආයතන පද්ධතිය පිළිබඳව තොරතුරු ගැටලු විශාල ප්‍රමාණයක් අද ආණ්ඩුව ක්‍රියාවලිය හරහා අතට එනවා. එමෙන්න ආණ්ඩු ක්‍රියාවලිය හරහාම එම ආයතන පාලනය කිරීම හරහාම තොරතුරු විශාල ප්‍රමාණයක් එනවා. ඒ නිසා ඒ යම් විධිමත්ව කර ගැනීම සඳහා මම හිතන්නේ කෝපකාරක සභාව ආණ්ඩුව අතේ තබා ගත යුතු නිසා ඒක අපි කතා කරලා ගත්ත ස්ථාවරයක්. ඒක සභානායකතුමාගේ ස්ථාවරය වෙනයි මගේ ස්ථාවරය වෙනයි එහෙම නෙවෙයි. අපි කතා කරලම ආරම්භයේදීම මේ කාර්ක සභා දෙක කොහොමද යන්න ඕන කියලා තීරණයක් ගත්ත එකක්.
ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම අද දින විසරයාමේදී මෙම පාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 අඟහරුවාදා පූර්ව භාග 9:30 වෙනතෙක් කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
සභාව එකමද?
ආයි
සභාව දිවාහාර සඳහා තව කාලිකාවක් තියෙනවා. පස්වරු 1 දක්වා.